ආයුබෝවන් දුවේ පුතේ, අද ඔබ සමග මා සාකච්ඡා කරන්නේ 11 ශ්‍රේණියට අදාළ පාඩම් දෙකක් පිළිබඳව. එකක් තමයි කළමනාකරණය, අනෙක් පාඩම තමයි අලවිකරණය. මුලින්ම කළමනාකරණය පිළිබඳව සාකච්ඡා කරමු. මේ කළමනාකරණය පාඩම යටතේ කළමනාකරණය හැඳින්වීම, ඊළඟට කළමනාකරණ කාර්යයන් පිළිබඳව සාකච්ඡා කරනවා. කළමනාකරණය කිව්වහම මොකද්ද කියන එක පිළිබඳව සරලව අපි ගත්තොත්, කළ යුතු දේ මනාව සිදු කිරීම කියන අර්ථය එනවා. වර්තමාන ආර්ථික එවැගේම සමාජ සංවර්ධනයත් එක්ක සංකීර්ණ වූ මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරාලීම සඳහා ලෝකේ පුරා ව්‍යාපාර විශාල සංඛ්‍යාවක් බිහි වෙලා තියෙනවා. මේ ව්‍යාපාර මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරාලන ගමන් ඒ ව්‍යාපාර සුවිශේෂී වූ අරමුණු ඉටුකර ගැනීමේ අපේක්ෂාවෙන් ක්‍රියා කරනවා. අපි 10 ශ්‍රේණියේදී මතක ඇති දුවල පුතාලට අපි සාකච්ඡා කරා ව්‍යාපාරවල අරමුණු පිළිබඳව. ලාභ ලැබීම, පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම, භාණ්ඩ හා සේවවල ගුණත්වය ඉහළ නැංවීම, රැකියා උත්පාදනය, සේවක සුබ සාධනය, ඒ වගේම වෙළඳ පොළ කොටස වැඩි කර ගැනීම, වෙළඳ පොළේ රැඳී සිටීම වගේ අරමුණු මේ ව්‍යාපාරවලට තියෙනවා. ව්‍යාපාර විශාල සංඛ්‍යාවක් තිබුණත් ඒ හැම ව්‍යාපාරයක්ම සාර්ථකව ක්‍රියාත්මක වෙනව අපිට දකින්නේ නැහැ. සමහර ව්‍යාපාර අසාර්ථක වෙලා වහලා දාලා තියෙන අවස්ථාත් අපිට දකින්න තියෙනවානේ. ව්‍යාපාරයක සාර්ථක හෝ අසාර්ථකභාවයේ රඳා පවතින්නේ ව්‍යාපාරයේ තමන්ගේ අරමුණු කොතෙක් දුරට සාක්ෂාත් කරගෙන තියෙනවාද කියන යන කරුණ මතනේ. අර කිව්ව විදිහට අපි අරමුණු කීපයක් සඳහන් කරේ. ඒ අරමුණු කොතරම් දුරට ඉෂ්ට කරගෙන තියෙනවාද කියන කරුණු මත තමයි ව්‍යාපාරවල අර සාර්ථක අසාර්ථකභාවයේ රඳා පවතින්නේ. ව්‍යාපාරයක් තමන් ඉටු කර ගැනීමට අපේක්ෂා කරන අරමුණු සාක්ෂාත් කර ගන්න නම් එම ව්‍යාපාරයේ සතුව තියෙන සම්පත් මනාලෙස ප්‍රයෝජනට ගන්න සිද්ධ වෙනවා. පොදුවේ සම්පත්වල පවතින ස්වභාවය තමයි අසීමිත මිනිස් උවමනාවන්ට සාපේක්ෂව සම්පත්වල තියෙන සීමිත බව. එහෙනම් ව්‍යාපාරයක් සම්බන්ධයෙන් ගත්තත් මේ සම්පත්වල සීමිත බව ඒ ආකාරයෙන්ම දකින්න තියෙනවා. අපේ භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය කියලා නිෂ්පාදන සාධක පිළිබඳව කතා කරන්නේ. අපි ඒවට සම්පත් කියලත් භාවිතා කරන්නේ. ඒ තුළ දකින්න ඇති ශ්‍රමය සම්බන්ධයෙන්, ඊළඟට අමුද්‍රව්‍ය, ප්‍රාග්ධනය යටතේ මුදල් වගේ ව්‍යාපාරයක් සතුව සම්පත් තියෙනවා කියලා දන්නවා. මේ සම්පත් සීමිතයි. ඒ නිසා අපතේ යාම් අවම වන විදිහට ඒ වගේම උපරිම ප්‍රයෝජනයක් ලබා ගන්න පුළුවන් ආකාරයට ඒ සම්පත් යෙදවීමේ හැකියාව ව්‍යාපාරයකට තියෙන්න ඕන. එහෙනම් ව්‍යාපාරයක් තමන්ගේ සීමිත සම්පත් වඩාත් හොඳින් භාවිතා කිරීමේ ශිල්ප ක්‍රම හැම වෙලාවෙම උපයෝගී කරගන්න සිද්ධ වෙනවා. එහෙනම් ව්‍යාපාරයේ සීමිත සම්පත් තුළින් වැඩි නිමවුමක් ලබා ගන්න උත්සාහ කරන්න වෙනවා. ඒ සඳහා දුවේ පුතේ මඟ පෙන්වන්නේ කළමනාකරණේ. එහෙනම් අපි බලමු මේ කළමනාකරණය කියන්නේ මොකක්ද කියලා. ව්‍යාපාර අරමුණක් සඵලදායීව ඉටු කර ගැනීම සඳහා පවතින සම්පත් කාර්යක්ෂමව යොදා ගනිමින් එම ව්‍යාපාරය සැලසුම් කිරීමේ, සංවිධානය කිරීමේ, මෙහෙවීමේ සහ පාලනය කිරීමට අදාළ ක්‍රියාවලියක් තමයි අපි කියන්නේ කළමනාකරණය කියලා. එතකොට කළමනාකරණය කියන්නේ මොකද්ද කියලා ඇහුවාම මේ අර්ථකථනය දුවලා පුතාලා මතක තියාගන්න ඕනේ. දැන් එහෙනම් මේ අර්ථකථනය තුළ අපි දැක්කා සඵලදායී ගැන කියවුණා, කාර්යක්ෂමතාවය ගැන කියවුණා, ඊට අමතරව සැලසුම් කිරීම ගැන, සංවිධානය කිරීම ගැන, මෙහෙවීම ගැන සහ පාලනය ගැනත් කියවුණා. එහෙනම් අපි බලමු මුලින්ම මේ සඵලදායකත්වය කියන්නේ මොකද්ද කියලා. ව්‍යාපාර අරමුණු අපේක්ෂිත අයරින් ඉටු කර ගැනීම තමයි අපි කියන්නේ සඵලදායකත්වය කියලා. ව්‍යාපාරය දැන් අපි මුලින්ම කතා කරානේ අරමුණු. ඒවා අපේක්ෂිත ආකාරයට ඉටු කරගන්න එක එහෙනම් අපි කියන්නේ සඵලදායකත්වය කියලා. ඊළඟට බලමු අපි කාර්යක්ෂමතාවය. අවම සම්පත් ප්‍රමාණයකින් උපරිම ප්‍රයෝජන ලැබෙන පරිදි සම්පත් භාවිත කිරීම තමයි අපි කියන්නේ කාර්යක්ෂමතාවය කියලා. එහෙනම් අර කලින් සඳහන් කරපු සම්පත් අවම වශයෙන් යොදාගෙන උපරිම ප්‍රයෝජන ලබා ගන්න එක කාර්යක්ෂමතාවය වෙනවා. එහෙනම් දෙවියපිතේ අපි ඊළඟට බලමු. මම මුලින් කිව්වා කළමනාකරණය පිළිබඳව කතා කරන කළමනාකරණ හැඳින්වීම ගැන සහ කළමනාකරණ කාර්යයන් පිළිබඳව සාකච්ඡා කරනවා කියලා. එහෙමනම් අපි බලමු කළමනාකරණ කාර්යයන් පිළිබඳව. කළමනාකරණ ක්‍රියාවලිය තුළ ප්‍රධාන කළමනාකරණ කාර්යයන් හතරක් අන්තර්ගත වෙනවා. කලින් නිර්වචනය තුළත් අපි දැක්කා. සැලසුම් කරණය, සංවිධාන කරණය, මෙහෙයවීම සහ පාලනය කියලා. එහෙනම් එතනදී සැලසුම් කරණය කියන්නේ මොකද්ද කියලා අපි බලමු. කළමනාකරණ කාර්යයන් හතරෙන් පළවෙනි එක තමයි සැලසුම් කරණය. ව්‍යාපාරයක අරමුණු තීරණය කිරීම සහ අරමුණු ඉටු කර ගැනීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග තීරණය කිරීම සම්බන්ධ ක්‍රියාවලිය තමයි අපි කියන්නේ සැලසුම් කරණය කියලා. එහෙනම් සැලසුම් කරණය කිව්වහම ඒ ටික ප්‍රමාණවත් වෙනවා අර්ථය ඇහුවහම. ඒ කියන්නේ ව්‍යාපාරයක අරමුණු තීරණය කිරීම, ඒ වගේම අරමුණු ඉටු කර ගැනීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග තීරණය කිරීම ඒ තුළ දකින්න තියෙනවා. සැලසුම් කරණය අනාගතය සමග ව්‍යාපාර කටයුතු සම්බන්ධ වන ආකාරය විදහා දක්වනවා. අපි මේ සැලසුම් කරණය සම්බන්ධව උදාහරණයක් අරගෙන බලමු. නිවාස ඉදිකිරීමේ කටයුතු කරන, ඒ වගේ මේවා අලෙවි කරන ලබන ව්‍යාපාරයක් තමන්ගේ කටයුතු සැලසුම් කරනකොට ඉහළ ප්‍රමිතියෙන් යුත් නිවාස තම පාරිභෝගිකයන්ට සැපීම තුළින් ලාභ ඉපෙීමට අපේක්ෂා කරනවා. එතන මේ අරමුණු ඉටු කර ගැනීම සඳහා එන කොයි ආකාරයටද මේ නිවාස ඉදි කරලා අලෙවි කරන ව්‍යාපාරයක් කටයුතු කරන්න කියලා බලමු. ඉදිකිරීමේ කටයුතු වගේම අලෙවි කටයුතු සිදු කරන ආකාරය මේ ව්‍යාපාරය තීරණය කරන්න ඕනේ. ඒ වගේම තමයි අවශ්‍ය සම්පත්, ඒ වගේම සේවකයන් පිළිබඳව තීරණය කරන්න වෙනවා. ඊට අමතරව අවශ්‍ය සම්පත් ලබා ගන්න ආකාරය පිළිබඳවත් තීරණය කරන්න සිද්ධ වෙනවා. අන්න ඒ කියන්නේ මොකද්ද? ඒ කටයුතු සම්බන්ධයෙන් සැලසුම් කරන්න වෙනවා. එනම් දුවේ පුතේ අපි ඊළඟට බලමු සංවිධානකරණය පිළිබඳව. ව්‍යාපාරයක අරමුණු මුදුන් පමනවා ගැනීමට සැලසුම් කරන ලද ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සම්පත් එවැගේම තනතුරු හා වැඩ බෙදා හැරීම සම්බන්ධ ක්‍රියාවලිය තමයි අපි කියන්නේ සංවිධානකරණය කියලා. එතකොට අර මුලින් කිව්ව විදිහට ව්‍යාපාරයේ තියෙන අරමුණු මුදුන් පමුණවා ගන්න සැලසුම් කරන ලද ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන්න අවශ්‍ය වෙන සම්පත් තනතුරු ඒ වගේම වැඩ බෙදා හැරීමක් මේ සංවිධානකරණය තුළ සිද්ධ වෙනවා. අපි කලින් කතා කර උදාහරණයම අරගෙන කොහොමද මේ සංවිධානකරණය ව්‍යාපාරය යොදාගන්නේ කියන එක පිළිබඳව බලමු. අපි මුලින් ගත්තේ නිවාස ඉදි කරලා අලෙවි කරන ව්‍යාපාරයක්නේ. එතන කොයි ආකාරයට මේ සැලසුම් ක්‍රියාත්මක කරන්න ඒ සම්බන්ධව කටයුතු කරනකොට සංවිධානය කරන්නේ කොහොමද කියන එක තමයි අපි ඊළඟට සාකච්ඡා කරන්නේ. ව්‍යාපාරයේ ඉදි කිරීමේ හා අලෙවි කටයුතු සඳහා කළමනාකරුවන් පත් කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම එක් එක් අංශයට අදාළ කළමනාකරුවන්ට ඒ වගේම සේවකයන්ට අවශ්‍ය සම්පත් හා ඒ වගේම සේවකයන් ලබා දීමත් සිදු කරන්න ඕන. එහෙනම් මේ සංවිධානකරණයට අදාළ කටයුත්ත. එහෙනම් දුවේපතේ අපි බලමු තුන්වන කළමනාකරණ කාර්ය මෙහෙවීම පිළිබඳව. මෙහෙවීම කියලා කියන්නේ සැලසුම් කරන ලද ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමේදී ව්‍යාපාරයේ මානව සම්පත් නිසි ලෙස හැසිරීමේ ක්‍රියාවලිය තමයි අපි කියන්නේ මෙහෙවීම කියලා. මේ සඳහා අවශ්‍ය තොරතුරු හා උපදෙස් ලබා දෙමින් අදාළ කාර්යයන් සඳහා පෙළඹවීම සිදු කරමින් ඔවුන්ට නායකත්වය ලබා දිය යුතු වෙනවා. එහෙනම් මෙහෙවීම තුළදී ඒ කාර්යයන් සිද්ධ වෙනවා. එතකොට මේ මෙහෙවීමේ ක්‍රියාවලිය අර අපේ කලින් කතා කර උදාහරණෙම අරගන්නේ නිවාස ඉදිකොට අලෙවි කරන ව්‍යාපාරයක් කොයි විදිහටද ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා බලමු. නිෂ්පාදන කළමනාකරු ඒ වගේම අලෙවි කළමනාකරු තම සේවකයන්ට අවශ්‍ය තොරතුරු සහ උපදෙස් සපයන්න ඕනේ. ඒ වගේම යහපත් වෘත්තීය සම්බන්ධතා පවත්වා ගැනීම තුළින් සේවකයන් තම කාර්යයන් නිසි ලෙස ඉටු කිරීමට පෙළඹවීමක් කරන්නත් ඕනේ. එහෙනම් මේ වගේ කටයුතු අපි කියනවා මෙහෙවීමේ තුළින් සිදු කරන කටයුතු කියලා. මෙහෙවීම සඳහා කරන කටයුතු කියලා. එහෙනම් අපිට ඊළඟට ඉතුරු වෙලා තියෙන්නේ කළමනාකරණ කාර්යයන් වල පාලනය ගැන. එහෙනම් දෙවිපතේ අපි බලමු පාලනය කියන්නේ මොකක්ද කියලා. ව්‍යාපාරයේ කටයුතු සැලසුම් කළ ආකාරයෙන්ම සිදුවන දැයි සොයා බැලීම හා එසේ නොවන්නේ නම් අඩුපාඩු හඳුනාගෙන ඒවා නිවැරදි කිරීම සම්බන්ධ ක්‍රියාවලිය අපි කියනවා පාලනය කියලා. ඒ කියන්නේ එහෙනම් ව්‍යාපාර කටයුතු සැලසුම් කර ආකාරයෙන් සිදුවනවාද කියලා හොයලා බලන්න ඕනේ. එහෙනම් එහෙම සිද්ධ වෙන්නේ නැත්තම් ඒ අඩුපාඩු හඳුනා ගන්නත් ඕනේ. ඒ වගේම ඒවා නිවැරදි කරන්නත් වෙනවා. ඒ සියල්ල කෙරෙන්නේ මේ පාලනය තුළින්. එතකොට අර අපි කලින් කතා කර විදිහටම පාලන ක්‍රියාවලිය කොයි ආකාරයට සිද්ධ වෙන්නේ කියලා අර නිවාස ඉදි කරලා අලෙවි කරන ව්‍යාපාරයක් සම්බන්ධව කතා කරේ. ඒකම ගමු අපි මේ පාලනය සම්බන්ධයෙන්. ඒ ව්‍යාපාරය සැලසුම් කර පරිදි ගුණත්වයෙන් යුතු නිවාස ඉදි කරලා තියෙනවද කියලා හොයලා බලන්න වෙනවා. ඒ වගේම තමයි සැලසුම් කර විදිහට ඒ නිවාස අලෙවි කරලා තියෙනවද කියලා හොයලා බලන්න වෙනවා. එහෙනම් සැලසුම් කර විදිහට නිෂ්පාදනයේ වගේම අලවි කටයුතු සිදු වෙලා නැත්නම් ඒකට හේතු හොයලා බලන්නත් වෙනවා. ඒ වගේම තමයි ඒ අඩුපාඩු මගහරවා ගැනීම සඳහා අවශ්‍ය කටයුතුත් සිදු කරන්න වෙනවා. ඔන්න ඔය විදිහට තමයි කළමනාකරණ කාර්ය මේ නිවාස ඉදි කරලා අලෙවි කරන ව්‍යාපාරය කටයුතු කරන්න සිද්ධ වෙන්නේ. අපි උදාහරණයක් ගත්ත විදිහට. එහෙනම් දුවේ පුතේ කළමනාකරණයේ පිළිබඳව, ඒ වගේම කළමනාකරණ කාර්යයන් පිළිබඳව, ඒ කාර්යයන් හතර පිළිබඳවත් දැන් අපි සාකච්ඡා කරා. අපි බලමු පාසලක කොහොමද මේ කළමනාකරණ කාර්යයන් සිද්ධ වෙන්නේ කියලා. අපි මුලින්ම සැලසුම් කරන්නේ ගමුකෝ. පාසලක අරමුණු තීරණය කිරීම, ඒ වගේම අරමුණු ඉටු කර ගැනීමට යොදා ගන්නා වඩාත් උචිත ක්‍රම තීරණය කිරීමත් සිදු කරනවා. අපි බලමු පාසලක අරමුණු තීරණය කිරීම යටතේ මොන වගේ දේවල්ද ගන්න පුළුවන් වෙන්නේ කියලා. හොඳ පුරවැසියන් බිහි කිරීම, විනයගරුක සිසුන් බිහි කිරීම, නායකත්ව කුසලතා සහිත සිසුන් බිහි කිරීම, ඒ වගේම පරිසර හිතකාමී සිසුන් බිහි කිරීම, පරිසර හිතකාමී පාසල් පරිසරයක් ඇති කිරීම. මේ පාසලක අරමුණු තීරණය කිරීමේ කිහිපයක් තමයි ඔය ගත්තේ. එහෙනම් ඊළඟට බලමු අරමුණු ඉටු කර ගැනීමට යොදා ගන්නා වඩාත් උචිත ක්‍රම තීරණය කිරීම කොයි විදිහටද පාසල තුල සිද්ධ වෙන්නේ කියලා. ක්‍රීඩා උත්සව, සෞන්දර්යාත්මක වැඩසටහන්, ආගමික වැඩසටහන්, සමිති වැඩසටහන්, හොඳ ඉගෙනුම් වාතාවරණයක්, ඒ වගේම සමාජයේ නිසි උපදෙස් ලබා දෙන වැඩසටහන්. අන්න උචිත ක්‍රම තීරණය කිරීම යටතට අපිට ගන්න පුළුවන්. එහෙනම් දුවේපිතේ අපි බලමු ඊළඟට මේ පාසල් කළමනාකරණ කාර්යය තුළ සංවිධානය කොහොමද වෙන්නේ කියලා. අපි කලින් සඳහන් කරපු අරමුණු ඉටු කරගන්න පාසලක සිටින පිරිසට වැඩ කටයුතු බෙදා දීම, නැත්නම් තනතුරු බෙදා දීම මෙතනදී සිද්ධ වෙනවා. විදුහල්පති, අංශ ප්‍රධානීන්, විෂය ප්‍රධානීන්, ඒ වගේම විෂය භාර ගුරුවරුන්, ශිෂ්‍ය නායක නායිකාවන්, පන්ති නායක නායිකාවන්, කාර්යාල සහායකයන්, මුරකරුවන්, මෙන්න මේ වගේ අයට, මේ වගේ පිරිස්වලට තනතුරු බෙදා දීම, වැඩ කටයුතු බෙදා දීම පාසල තුල සිද්ධ වෙනවා. එහෙනම් අපි බලමු මේ මෙහෙවීම සම්බන්ධයෙන් කොහොමද පාසලක කළමනාකරණ කාර්ය තුල සිද්ධ වෙන්නේ කියලා. ඒ තනතුරු යටතේ පැවරලා තියෙන වැඩ නිසි පරිදි ඉටු කර ගැනීමට නායකත්වයේගෙන කටයුතු කිරීමක් සිදු වෙනවා. මෙහෙවීම යටතේ විදුහල්පතිවරයා විසින් පාසල මෙහෙවීම සිදු කරනවා. ඒ වගේම ගුරුවරයා විසින්, නැත්නම් ගුරුවරු විසින් සිසුන් මෙහෙවීමේ කටයුතු සිදු කරනවා. ඒ වගේම පන්ති නායක නායිකාවන් විසින් පන්තියේ සිසුන් මෙහෙවීම සිදු කරනවා. අන්න එහෙනම් පාසලක මේ මෙහෙවීමේ කටයුතු සිදු වන ආකාරයෙන් අපි කොටසක් විතරයි කතා කරේ. ඊළඟට එහෙනම් පුතේ අපි බලමු මේ පාලනය පිළිබඳව කොහොමද පාසලය තුල සිද්ධ වෙන්නේ කියලා. පාසලක අරමුණු ඉටු කර ගැනීම සඳහා යෙදූ ක්‍රියාමාර්ග නිසි ලෙස ක්‍රියාත්මක වෙනවාද කියලා සොයා බැලීම, ඒ වගේම එහෙම වෙන්නේ නැත්නම් ඒ සඳහා පිළියම් යෙදීම පාලනයෙන් සිද්ධ වෙනවා. දෛනික පිරිසිදු කිරීම කරනවාද කියලා ශිෂ්‍ය නායක නායිකාවන් සොයා බලනවා. එහෙම වෙන්නේ නැත්නම් ඒ සම්බන්ධව පිළියනුත් යොදනවා. ඒ වගේම තමයි පාසලේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය නිසි ආකාරයට සිදු වෙනවද කියලා සොයා බලනවා. ඒ වගේම එහෙම වෙන්නේ නැත්නම් ඒවට පිළියම් යෙදීමත් සිදු වෙනවා. පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උත්සව නිසි ආකාරයෙන් සිදු වෙනවද කියලා සොයා බලනවා. එහෙනම් ඒ වගේම තමයි, එහෙම වෙන්නේ නැත්නම් ඒවටත් පිළියම් යෙදෙනවා. අනේ පාලනේ. එහෙනම් දුවේපති අපි දන්නවා. එහෙනම් පාසල අරගෙනත් අපි පාසලක කළමනා කරන කාර්ය කොයි ආකාරයෙන්ද සිද්ධ වෙන්නේ කියලා උදාහරණ කීපයකුත් අරගෙන ඔය සාකච්ඡා කරේ. එහෙනම් දැන් දුවල පුතාලා හඳුනාගත්ත කළමනාකරණය කියන්නේ මොකද්ද? කළමනා කරන කාර්යයන් මොනවාද කියලානේ. හොඳින් දැන් මේ පිළිබඳව අවබෝධ වෙන්න ඇති. එහෙනම් දුවේ පුතේ අපි ඊළඟ පාඩම අලවිකරණය පිළිබඳව දැන් සාකච්ඡා කරමු. මේ අලවිකරණයේදී කතා කරනවා අලවිකරණයේ හැඳින්වීම, ඒ වගේම ඉලක්ක වෙළඳපොළ, ඒ වගේම අලවිකරණ මිශ්‍රය පිළිබඳව මේ කොටසේ සාකච්ඡා කරනවා. දැන් පාරිභෝගික වශයෙන් ගත්තහම දැන් තමන් ව්‍යාපාරයකින් බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ අවශ්‍යතා හා වුවමනා තෘප්තිමත් කරගන්න අවශ්‍ය ගුණාත්මක භාණ්ඩ හා සේවා සාධාරණ මිලට ලබා ගන්න එකනේ. මතකද අපි කිව්වා පාරිභෝගිකයෙකුගේ අරමුණ පිළිබඳව කතා කරේ පළවෙනි පාඩමේදී? ඒ කියන්නේ තත්වෙන් උසස් නිස්පාදිතයක් සාධාරණ මිලට ලබා ගැනීමනේ කතා කරේ. ඉතින් මේ අපේක්ෂිත සේවය ලබා දෙන්න ව්‍යාපාරයක් විසින් විවිධ කාර්යයන් සිදු කරනවා. ඒ කාර්යයන් අතරින් එක් කාර්යයක් තමයි අලවිකරණය. අපිට ඒ කාර්යය හඳුනා ගන්න පුළුවන් අලවිකරණය කියලා. එහෙනම් ඒ අනුව අලවිකරණය පාරිභෝගික අවශ්‍යතා හා වුවමනා තෘප්තිමත් කිරීමට අවශ්‍ය භාණ්ඩ හා සේවා සම්පාදනය සමග බැඳුණු ක්‍රියාවලිය. නිස්පාදිත නිර්මාණය කිරීමේ දන් ඒවා පාරිභෝගිකයන් අතට පත්වීම දක්වා වගේම විකිණීමෙන් පසු සේවා සැපයීමේ කටයුතුත් අලවිකරණයට අයත් වෙනවා. අලුත් ගනුදෙනු කරුවන් ව්‍යාපාරයට ආකර්ෂණය කර ගැනීමට වගේම වර්තමාන ගනුදෙනු කරුවන් ව්‍යාපාරය සමග රඳවා ගැනීම සඳහා ව්‍යාපාරයකට අලවිකරණය වැදගත් වෙනවා. එහෙනම් දුවේ පුතේ අපි බලමු මේ අලවිකරණය කියන්නේ මොකක්ද කියලා. මිනිස් අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කිරීම සඳහා වටිනාකමකින් යුත් නිස්පාදිතයක් නිර්මාණය කිරීමේ හා පිළිගැන්වීමේ ක්‍රියාවලිය තමයි අපි කියන්නේ අලවිකරණය කියලා. එහෙනම් විභාගයේදී අලවිකරණය කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් මේ නිර්වචනය ලිව්වහම හරි. ඒ කියන්නේ මිනිස් අවශ්‍යතා හා වුවමනා තෘප්තිමත් කිරීම සඳහා වටිනාකමකින් යුත් නිස්පාදිතයක් නිර්මාණය කිරීමේ හා පිළිගැන්වීමේ ක්‍රියාවලිය කියලා. ඒක ප්‍රමාණවත්. එහෙනම් දුවේපතේ අපි දැන් බලමු අලවිකරණයට අයත් කටයුතු මොනවද කියලා. නැත්නම් අලවිකරණ කාර්යයන් කිව්වත් ගැටලුවක් නැහැ. මිනිස් අවශ්‍යතා හා වුවමනා වඩාත් හොඳින් තෘප්තිමත් කළ හැකිවන භාණ්ඩ හෝ සේවාවක් නැත්නම් භාණ්ඩයක් හෝ සේවාවක් නිර්මාණය කිරීම එක කටයුත්තක් වෙනවා. ඊළඟට නිර්මාණය කළ භාණ්ඩය හෝ සේවාව පාරිභෝගිකයන් වෙත ආකර්ෂණීය අයුරින් හඳුන්වා දීම තව කටයුත්තක් හැටියට හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි සාධාරණ මිලක් ලකුණු කිරීම, ඒ වගේම වඩාත් සරල හා යෝග්‍ය පරිදි භාණ්ඩේ හෝ සේවාව පාරිභෝගිකයා අතට පත් කිරීම, ඒ වගේම භාණ්ඩේ හෝ සේවාව පිළිබඳව පාරිභෝගික ප්‍රතිචාර සොයා බැලීම වගේම අලවියෙන් පසු අවශ්‍ය සේවා සැපීමත් මේ අලවිකරණයට අයත් කටයුතු වලට අදාළ වෙනවා. අපි බලමු තව මේ අලවිකරණය ගැන කතා කරනකොට වෙළඳපොළ ඉතාමත් වැදගත් සාධකයක් වෙනවා. වෙළඳපොළ කියලා කියන්නේ ගැනුම්කරුවන් හා විකුණුම්කරුවන් හමුවන හෝ සම්බන්ධ වන ඕනෑම ආකාරයක්. එහෙනම් මේ වෙළඳපොළ තුළ භෞතික ස්ථානයක්, ඒ වගේම අන්තර්ජාලය හරහා සම්බන්ධ වන වෙළඳපොළ අවකාශයක් විදිහට පවතින්න පුළුවන්. ගැන භෞතික ස්ථානයක් වශයෙන් වගේම අන්තර්ජාලය හරහා සම්බන්ධ වන වෙළඳපොළ අවකාශයක් විදිහටත් මේ වෙළඳපොළ පවතින්න පුළුවන්. එහෙනම් වෙළඳපොළ ස්ථානය, ඒ කියන්නේ ගැනුම්කරුවන් හා විකුණුම්කරුවන් හමුවන ඕනෑම ස්ථානයක්. අපි උදාහරණ හැටියට ගන්න පුළුවන් අපිට සාප්පුව, කඩය, සතිපොළ. ඊළඟට වෙළඳපොළ අවකාශය ගත්තහම ඩිජිටල් තාක්ෂණය, ඒ වගේම අන්තර්ජාලය හරහා වෙළඳ කටයුතු කිරීම. අපි උදාහරණයක් හැටියට විදුත් වාණිජය ගන්න පුළුවන්. නම් ආන් වෙළඳපොළ කියලා කිව්වහම එහෙනම් අර භෞතික ස්ථානය ගැනත් කියවුණා, ඒ වගේම වෙළඳපොළ අවකාශය පිළිබඳවත් කියවුණා. මේ විවිධ උවමනා සහිත ගනුදෙනුකරුවන් විශාල සංඛ්‍යාවක් වෙළඳපොළ තුළ ඉන්නවා. එහෙනම් මේ එක් අලවිකරුවෙකුට සමස්ත වෙළඳපොළේ ඉන්න සියලුම ගනුදෙනුකරුවන්, ඒ වගේම පවත්නා සියලුම උවමනාවන් තෘප්තිමත් කරන්න හැකියාවක් නැහැ. මේ නිසා ව්‍යාපාරයක් සමස්ත වෙළඳපොළේ සිටින පාරිභෝගිකයන් අතරින් තමන්ට වඩාත් හොඳින් තෘප්තිමත් කරන්න පුළුවන් පාරිභෝගික කොටසක් තෝරගන්න වෙනවා. අන්න එතනදි තමයි අපිට මේ ඉලක්ක වෙළඳපොළ හම්බෙන්නේ. ඒ කියන්නේ අර සමස්ත වෙළඳපොළේ ඉන්න පාරිභෝගිකයන්ගේ උවමනාවන් තෘප්තිමත් කරන්න හැකියාවකුත් නැ, සමස්ත වෙළඳපොළටම ඒ අවශ්‍ය කරන නැත්නම් උවමනා කරන භාණ්ඩ සේවා සපයීමේ හැකියාවක් ඇත්තෙත් නැ. ඒ නිසා තමයි එහෙනම් එයින් කොටසක් තෝරගන්න වෙන්නේ. ඒක තමයි අපි ඉලක්ක වෙළඳපොළ සම්බන්ධ කරගන්නේ. එහෙනම් අපි බලමු දුවේ පුතේ ඉලක්ක වෙළඳපොළ කියන්නේ මොකක්ද කියලා. ව්‍යාපාරයකට වඩාත් ආකර්ශනීය ලෙස මෙන්ම ලාභදායීව තෘප්තිමත් කළ හැකි පාරිභෝගිකයන්ගෙන් සමන්විත වෙළඳපොළ කොටස, නැත්තම් පාරිභෝගික කොටස අපි කියනවා ඉලක්ක වෙළඳපොළ කියලා. එහෙනම් එතෙන්දී කියවෙනවා ව්‍යාපාරික වඩාත් ආකර්ශනීය වගේම ලාභදායීව තෘප්තිමත් කරන්න පුළුවන් පාරිභෝගිකයන්ගෙන් සමන්විත වෙළඳපොළ කොටස කියලා. එහෙනම් ඒක අපි කියන්නේ ඉලක්ක වෙළඳපොළ කියලා. අපි උදාහරණ කීපයක් ගමු. අපස උසස් පෙළ විභාගයේට පෙනී සිටින දරුවන්ට ආදර්ශ ප්‍රශ්නපත්‍ර පොතක් මුද්‍රණය කරනවා නම්, ඒ විෂයන්ට අදාළව ආදර්ශ ප්‍රශ්නපත්‍ර පොත් මුද්‍රණය කරනවා නම්, ඒ වගේම අපස සාමාන්‍ය පෙළ විභාගයේ හදාරන දරුවන්ට ආදර්ශ ප්‍රශ්නපත්‍ර පොත් මුද්‍රණය කරලා අලවි කිරීම ගත්තාම, ඒ වගේම ශිෂ්‍යත්ව විභාගයේ හදාරන දරුවන්ට ඒ වගේ ආදර්ශ ප්‍රශ්නපත්‍ර පොත් මුද්‍රණය කරලා අලෙවි කිරීම, ඒ වගේම දියවැඩියා රෝගීන් සඳහා විශේෂිත වූ ආහාර නිෂ්පාදකන්ලා අලෙවි කිරීම අපිට මේ ඉලක්ක වෙළඳපොළට උදාහරණ හැටියට කතා කරන්න පුළුවන්. එහෙනම් දෙවපතේ අපි බලමු ඊළඟට මේ අලෙවි කරන මිශ්‍රය සම්බන්ධයෙන්. මාගේ මාතෘකා තුනක් සම්බන්ධ කරානේ මේ අලෙවිකරණයේදී කතා කරනවා කියලා. එහෙනම් තුන්වෙනි කොටස තමයි එකේ අලෙවි කරන මිශ්‍රය. අලෙවි කරන මිශ්‍රය කියලා කියන්නේ ඉලක්ක වෙළඳ පොළ තුළ ව්‍යාපාරයේ අලෙවි කරන පරමාර්ථ ඉටු කර ගැනීම සඳහා උපයෝගී කරගන්නා විචල්යන් සමූහයක්. ඒ විචල්යන් අයිතිකරුවන්ට පාලනය කරන්න පුළුවන්. එහෙනම් විචල්යන් ගැන කියවුණානේ. එහෙනම් මේ අලෙවි කරන මිශ්‍රයේ විචල්යන් හතරක් තියෙනවා. නැත්තම් සංරචක කියලාත් කියන්න පුළුවන්. මේ විචල්යන් හතර තමයි නිස්පාදිතය, මිල, ස්ථානය, ප්‍රවර්ධනය. මේවට දුවේ පුතේ අපි කියනවා 4Ps කියලා. ඒ කියන්නේ product, price, place, promotion. එහෙනම් දුවේ පුතේ අපි බලමු මුලින්ම නිෂ්පාදිතය පිළිබඳව. මිනිස් අවශ්‍යතා හා උවමනා ඉටු කිරීම සඳහා වෙළඳ පොළට ඉදිරිපත් කරන ඕනෑම දෙයක් තමයි අපි කියන්නේ නිෂ්පාදිතයක් කියලා. නිෂ්පාදිතයක් ලෙස මූලිකව අපි සැලකිල්ලට ගන්නවා භාණ්ඩ හා සේවා. අපි උදාහරණ කීපයක් ගමු. ආහාර, ඇඳුම් පැළඳුම්, පොත්පත්. ඒ වගේම වෛද්‍යවරුන්ගේ සේවය, ගුරුවරුන්ගේ සේවය. ඊළඟට ගීත ඇසීම, චිත්‍රපටයක් හරි නාට්‍යයක් නැරඹීම. මේ සියලු දේවල් අපිට නිස්පාදිත හැටියට ගන්න පුළුවන්. තමන්ට මේ නිස්පාදිත කිව්වහම භාණ්ඩ හා සේවා මූලික හැටියට, ඒ කියන්නේ ප්‍රධාන වෙනවා. උසස් පෙළ නම් මේ දුවල පුතාලා තවත් නිස්පාදිතයන් හැටියට තව 8ක් ඉගෙන ගන්නවා. ඒතර ඔක්කොම නිස්පාදිතයන් 10ක් හැටියට ඉගෙන ගන්නවා. නමුත් මෙතනදී ප්‍රමාණවත් වෙනවා භාණ්ඩ හා සේවා පිළිබඳව දැනගත්තාම. ඊළඟ එක තමයි මිල. මිල කියලා කියන්නේ කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් වෙනුවෙන් පාරිභෝගිකයාගෙන් අය කිරීමට අපේක්ෂිත වටිනාකම. කියන්නේ භාණ්ඩයක් වෙන්න පුළුවන්, සේවාවක් වෙන්න පුළුවන්, ඒ වෙනුවෙන් පාරිභෝගිකයාගෙන් අය කිරීමට අපේක්ෂා කරන වටිනාකම තමයි මිල කියලා කියන්නේ. මේ මිල පාරිභෝගිකයන් පැත්තෙන් බැලුවාම පිරිවැයක්. පාරිභෝගිකව නිස්පාදයක් මිලදී ගන්නකොට සලකා බලන ප්‍රධානම සාධකය වෙන්නේ මිල. ඒ වගේම තමයි ව්‍යාපාරයකට ආදායම් ලබා දෙන එකම විචල්‍ය වෙන්නේ මිල. ව්‍යාපාරයකට ආදායම් ලබා දෙන එකම විචල්‍ය තමයි මිල වෙන්නේ. අපි ඊළඟට බලමු දුවේ පුතේ ස්ථානය පිළිබඳ. මේ ස්ථානයට බෙදාහැරීම කියලත් කියනවා. මිනිස් අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කරන්න ඒ අයට අවශ්‍ය විවිධ නිෂ්පාදිත පාරිභෝගිකය අතරපත් කරන්න ඕනේ. එහෙමනම් අපි බලමු දුවේ පුතේ ස්ථානය කියන්නේ මොකද්ද කියලා. නිෂ්පාදිත පාරිභෝගිකයන් වෙත ලබා දීම හා සම්බන්ධ වූ කටයුතු තමයි අපි කියන්නේ ස්ථානය කියලා. සරලව අපිට ඒක හඳුනා ගන්න පුළුවන්, මේ පාරිභෝගිකයන්ට ලබා දීම සඳහා සම්බන්ධ වූ කටයුතු. නිස්පාදිත පාරිභෝගිකයන් වෙත ලබා දීමට නිස්පාදකයෙකුට විවිධ මාර්ග භාවිතා කරන්න වෙනවා. මේ සම්බන්ධව අපි උදාහරණ ගමුකෝ. ඍජු බෙදාහැරීම. නිස්පාදකයා විසින් පාරිභෝගිකයාට තම නිස්පාදිත බෙදාහැරීම තමයි අපි කියන්නේ ඍජු බෙදාහැරීම කියලා. තව එකක් තමයි අතරමැදියන් මගින් බෙදාහරිනවා. නිස්පාදකයා තම නිස්පාදිත තොග වෙළඳුන්, ඒ වගේම සිල්ල වෙළඳුන් වගේ අතරමැදියන් මගින් පාරිභෝගිකයාට බෙදාහැරීම සිදු කරනවා. එහෙනම් දන්නව ඇති තමන්ට අවශ්‍ය කරන භාණ්ඩ සමහර වෙලාවට නිෂ්පාදකයා විසින්ම නේද පාරිභෝගිකයට ලබා දීම් කරන ඔය මාළු වෙළඳාම් කිරීම වගේ. ඒ වගේම තමයි අතරමැදියන් මගින් බෙදාහැරීමුත් කරනවානේ. සමහර නිෂ්පාදිත මොකද කරන්නේ, නිෂ්පාදකයන් විසින් තොග වෙළඳුන්ට දෙනවා. ඒ කරලා ඒ අය සිල්ලර වෙළඳුන්ට දෙනවා. ඒතොර අපි බාණ්ඩ ලබා ගන්නවා සිල්ලර වෙළඳුන්ගෙන්. එහෙනම් මේ ක්‍රම දෙකම වර්තමානයේ තුල දකින්න තියෙනවා. එහෙනම් දුවේපද අපි බලමු මේ අලෙවිකරණ මිශ්‍රයේ අවසානයක ප්‍රවර්ධනය. ව්‍යාපාර තම නිෂ්පාදිතවල අලවිය වැඩි කරගන්න නොඑක් උපක්‍රම භාවිතා කරනවානේ. එහෙනම් ප්‍රවර්ධනය කියලා කියන්නේ ව්‍යාපාරයක් තම අලවිය වැඩි කර ගැනීම සඳහා යොදා ගන්නා විවිධ ක්‍රම. උදාහරණ හැටියට අපිට කියන්න පුළුවන් ප්‍රචාරක දැන්වීම් පළ කිරීම, ඒ වගේම නොමිලේ සාම්පල් බෙදා දීම, ඊළඟට නිෂ්පාදිත හඳුන්වා දීම සඳහා වැඩමුළු පැවැත්වීම, ඒ වගේම ක්‍රීඩා තරඟ හා නාට්‍ය වැනි දෑ සඳහා අනුග්‍රහය දැක්වීම. මේ ක්‍රම මගින් උත්සාහ ගන්නවා ව්‍යාපාරිකයන් තමන්ගේ භාණ්ඩය සේවාව පාරිභෝගිකයන්ට ලබා දීම සඳහා නැත්නම් ලබා ගැනීමට උනන්දු කරනවා. අනුප්‍රවර්ධනය නොඑක් එහෙනම් මේ වගේ අලෙවි ක්‍රම නැත්නම් උපක්‍රම භාවිතා කරනවා වර්තමානය තුලත් විශාල වශයෙන් ප්‍රචාරණ දැන්වීම් දකින්න තියෙනවානේ. එහෙනම් මේ අලෙවි කරන මිශ්‍රයේ එක් එක් විචල්‍යයන් මේ අයිතිම කීපයකින් සමන්විත වෙනවා. මේ අලෙවි කරන්නේ දකින්න තියෙන එහෙනම් විචල්‍යයන් හතරක් අපි දැක්කනේ. නිෂ්පාදිතය, ඒ වගේම මිල, ඒ වගේම ස්ථානය, ප්‍රවර්ධනය කියලා. එතකොට මේ එක් එක් විචල්‍යයන් අයිතිම කීපයක් යටතේ අපිට කතා කරන්න පුළුවන්. දැන් නිෂ්පාදිතය ගත්තහම ඒ තුළ තියෙනවා ගුණත්වය, අංග උපාංග, ඊට මෝස්තරය, ඇසිරීම වගේ. මිල යටතේ අපිට කතා කරන්න පුළුවන් ලයිස්තු මිල, ඒ වගේම වට්ටම්, ඒ වගේම දීමනා, ණය කොන්දේසි, ගෙවීම් ක්‍රම. ස්ථානය යටතේ අපිට ගන්න පුළුවන් බෙදා හැරීම, ඒ වගේම පිහිටීම, තොග ගබඩා කිරීම, ප්‍රවාහනය, ඒ වගේම ආවරණ ප්‍රදේශ. ප්‍රවර්ධනය යටතේ අපිට ගන්න පුළුවන් ප්‍රචාරණය, පෞද්ගලික අලෙවිය, මහජන සම්බන්ධතා, විකුණුම් ප්‍රවර්ධනය. එහෙනම් දුවේ පුතේ අපි දැන් මේ වෙනකොට අද දවස තුල පාඩම් දෙකක් පිළිබඳව සාකච්ඡා කරා. එකක් තමයි කළමනාකරණය සම්බන්ධයෙන්, අනිත් එක තමයි අලෙවිකරණය සම්බන්ධයෙන්. එහෙමනම් දුවේ පුතේ අපි දැන් බලමු කළමනාකරණ පාඩම සම්බන්ධයෙන් කළමනාකරණ ක්‍රියාවලිය පිළිබඳව ප්‍රකාශන කීපයක් දීලා තියෙනවා. ඒ ප්‍රකාශන හරිද වැරදිද කියලා අහන්නේ අපි එහෙනම් ඒ පිළිබඳව සාකච්ඡා කරමු. පළවෙනි එක තමයි සීමිත සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා ව්‍යාපාරයකට කළමනාකරණය අවශ්‍ය වේ. එහෙනම් අපි කියුවනේ සම්පත් සීමිතයි, ඒ නිසා උපරිම ප්‍රයෝජන ගන්න ඕන කියලා. එහෙනම් මේ ප්‍රකාශය නිවැරදි. දෙවෙනි එක අහන්නේ සෑම ව්‍යාපාරයක්ම කටයුතු කරනුයේ යම් සුවිශේෂී අරමුණක් හෝ අරමුණු කිහිපයක් ඉටු කර ගැනීම සඳහාය. එහෙනම් දුවල පුතාලට මතක ඇති ව්‍යාපාරයක ප්‍රධාන අරමුණු, ඒ වගේම උපාරමුණු පිළිබඳව කතා කරලා තියෙනවනේ. එහෙනම් මේ ප්‍රකාශය අපිට නිවැරදියි කියලා කියන්න පුළුවන්. තුන්වෙනි එක තමයි ලෝකයේ දියුණු රටවල මිනිස් උවමනාවන් තෘප්තිමත් කිරීම සඳහා ඇති සම්පත් අසීමිත වේ. එතකොට මෙතනින් කියන්නේ ලෝකයේ දියුණු රටවල මිනිස් උවමනාවන් තෘප්තිමත් කරන්න තියෙන සම්පත් අසීමිතයි. කොයි රටක වුණත් ගත්තොත් මේ උවණාවන් තෘප්තිමත් කරන්න තියෙන සම්පත් සීමිත වෙනවනේ. එහෙනම් අපිට මේ ප්‍රකාශය නිවැරදි හැටියට පිළිගන්න බෑ. එහෙනම් මේ ප්‍රකාශය වැරදි. ඊළඟ එකේදී අහනවා කළමනාකරණ යනු කාර්යයන් කිහිපයකින් යුත් අඛණ්ඩ ක්‍රියාවලියකි. අපි එහෙනම් දන්නවනේ කළමනාකරණය පිළිබඳව කතා කරනකොට අපි කාර්යයන් කතා කරානේ හතර. එතකොට එහෙමනම් අපිට මේ ප්‍රකාශය නිවැරදි කියලා කියන්න පුළුවන්. ඊළඟ ප්‍රකාශය තමයි ව්‍යාපාරයක අරමුණු තීරණය කිරීම මෙන්ම අරමුණු ඉටු කර ගැනීමේ ක්‍රම තීරණය කිරීමද සැලසුම්කරණයට අයත්තේ. එතකොට මෙතෙන්දී කියන්නේ ව්‍යාපාරයක අරමුණු තීරණය කරන එක වගේම අරමුණු ඉටු කර ගැනීමේ ක්‍රම තීරණය කිරීම මේ සැලසුම්කරණයට අයත් වෙනවා කියලා. අපි කලින් සාකච්ඡා කරානේ පිළිබඳව. එතකොට මේ ප්‍රකාශය සත්‍ය ප්‍රකාශයක කියන්නේ නිවැරදි ප්‍රකාශයක් වෙනවානේ. ඊළඟ ප්‍රකාශය කියන්නේ මේ විදිහට සැලසුම් කරන ලද ක්‍රියාමාර්ග ඉටු කර දීම සඳහා වැඩ කටයුතු බෙදා හැරීමත් එම වැඩ කොටස් සඳහා පුජ්‍යලයන් පත් කිරීමත් ඔවුන්ට බලතල හා වගකීම් පැවරීමත් සම්බන්ධ කටයුතු සංවිධානකරණය වේ. එතකොට අපේ සංවිධානයේ කරණේ පිළිබඳව සාකච්ඡා කරනකොට අපි කිව්වා ඒ වැඩ කොටස් බෙදා දීම ගැන, ඊළඟට පුජ්‍යලයන් පත් කිරීම පිළිබඳව, බලතල හා වගකීම් පැවරීම සම්බන්ධයෙන් මේ සංවිධානකරණයට අයත් වෙනවා කියලා. එහෙනම් මේ ප්‍රකාශයත් නිවැරදි ප්‍රකාශයක් වෙනවා. ඊළඟ ප්‍රකාශය කියන්නේ කළමනාකරුවන් විසින් සේවකයන් කළ යුතු කාර්යයන් පිළිබඳව ඔවුන් යොමු කිරීම මෙහෙවීමයි කියලා. එතකොට මෙතනදී සේවකයන් කළ යුතු කාර්යයන් පිළිබඳව යොමු කිරීමක් කිරීම ගැන කියවෙනවා කළමනාකරුවන් ඒ කටයුතු වෙනුවෙන්. එහෙනම් මෙහෙවීම තුළ එය යොමු කිරීම පිළිබඳව සඳහන් වුණා. එහෙනම් මේ ප්‍රකාශයත් නිවැරදි ප්‍රකාශයක් වෙනවා. තව ප්‍රකාශයක් තියෙනවා සැලසුම් කළ පරිදි කටයුතු සිදු නොවූයේ නම් ඊට හේතු සොයා ඒවා නිවැරදි කිරීමට නැවත සැලසුම් කිරීම සම්බන්ධ කටයුතු පාලනයට අයත්. ඔව්, පාලනය කියලා කියද්දි සැලසුම් කර ආකාරයට ඒ කටයුතු සිදු වෙනවද කියලා හොයලා බලනවා. යම් විදිහක වෙනසක් වෙලා තියෙනවා නම් ඒවට පිළියම් යෙදීමත් කරනවා කියන එක අපි පාලනයේදී කතා කරා. එහෙනම් දේපතේ මේ ප්‍රකාශයත් නිවැරදි. එහෙනම් අපි ඔය කතා කරේ කළමනාකරණය සම්බන්ධයෙන් කළමනාකරණ ක්‍රියාවලිය පිළිබඳව ප්‍රකාශන සම්බන්ධව නිවැරදිභාවය, ඒ වගේම වැරදි තියෙනවා නම් ඒ පිළිබඳව කතා කරේ, නිවැරදිද වැරදිද කියන ප්‍රශ්නය පිළිබඳව අපි කතා කරේ. එහෙනම් ඒ ප්‍රකාශයන් පිළිබඳව දැන් තමන්ට පැහැදිලි වෙනවා ඇති කළමනාකරණය ගැන අපි කලින් කතා කරපු නිසා. එහෙනම් දුවේ පුතේ අපි ඊළඟට බලමු අලෙවි කරන සම්බන්ධයෙනුත් මේ වගේ ප්‍රකාශ කීපයක් පිළිබඳව අපි අවධානය යොමු කරමු. එතනදී නිවැරදි සහ වැරදිද යන්න ඒ ප්‍රශ්නවලදී ඇහෙන්නේ. අපි බලමු එකක්, අලෙවි කරන සංකල්පය මිනිස් අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කිරීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක වේ. එතකොට මේ අලෙවි කරන සංකල්පය මිනිසුන්ගේ අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කිරීම අරමුණු කරගෙන තමයි ක්‍රියාත්මක වෙන බව මේ ප්‍රකාශයෙන් සඳහන් වෙන්නේ. එතකොට අපි අලෙවිකරණය පිළිබඳව කතා කරනකොට ඒ සම්බන්ධව කතා කරා. එහෙනම් මේ ප්‍රකාශය අපිට නිවැරදි ප්‍රකාශයක් හැටියට හඳුනගන්න පුළුවන්. ඊළඟ ප්‍රකාශය තමයි පාරිභෝගික අවශ්‍යතා හා උවමනා ඉටු කිරීම සඳහා අලෙවිකරුවන් විවිධ නිෂ්පාදිත වෙළඳපොළට ඉදිරිපත් කරයි. ඔව්, එතනදී පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවයන් හා උවමනාවන් ඉටු කරන්න, විශේෂයෙන්ම උවමනාවන් ඉටු කරන්න මේ අලෙවිකරුවන් විවිධ වූ නිෂ්පාදිත වෙළඳපොළට ඉදිරිපත් කරනවා. එහෙනම් දේපති අපිටත් අපි මේ ප්‍රකාශය නිවැරදි ප්‍රකාශයක් හැටියට සඳහන් කරන්න පුළුවන්. නිෂ්පාදකයා ඍජුවම පාරිභෝගිකයාට භාණ්ඩ බෙදා හරින අවස්ථා ඇත. බලමු මේ ප්‍රකාශය ගැන. නිෂ්පාදකයා ඍජුවම පාරිභෝගිකයාට භාණ්ඩ බෙදා හරින අවස්ථා ඇත. අපි කතා කරානේ බෙදා හැරීම සම්බන්ධයෙන් කතා කරනකොට ඍජු බෙදා හැරීම වගේම ඊළඟට අතරමැදියන් මගින් බෙදා හැරීම සිදු කරනවා කියලා. දර ඍජු බෙදා හැරීමේදී අපි කිව්වා නිෂ්පාදකයා විසින්ම පාරිභෝගිකයාට තම නිෂ්පාදිත බෙදා හරිනවා කියලා. එතකොට එහෙනම් මේ ප්‍රකාශයත් නිවැරදි. ඊළඟ ප්‍රකාශය තමයි තොගවෙලෙන්දා භාණ්ඩ බෙදා හැරීමේ ක්‍රියාවලියේ අතරමැදියෙකු ලෙස කටයුතු කරයි. දැන් අපි ටිකට කලිනු දේපතේ මතක ඇති සාකච්ඡා කරා අර අතරමැදියන් මගින් බෙදා හැරීම සිදු කරනවා කියලා. එතකොට එතනදී නිෂ්පාදකයා තම නිෂ්පාදිත තොග වෙළඳුන් ඒ වගේම සිල්ලර වෙළඳුන් වගේ අතරමැදියන් මගින් පාරිභෝගිකයාට භාණ්ඩ බෙදා හරිනවා කියලා කිව්වා. එහෙනම් මෙතනදී ඒක අතරමැදියෙක් තමයි තොග වෙළෙන්දා. එහෙනම් ඒ ප්‍රකාශයත් නිවැරදියි. ඊළඟ ප්‍රකාශය තමයි නිෂ්පාදිතයා පාරිභෝගිකයාට බෙදා හැරීමත් සමග අලෙවි කරන ක්‍රියාවලිය අවසන් වේ. අපි පාඩම පටන් ගන්න මුල් හරියේදී කතා කරා මතක ඇති අලෙවිකරණයේදී නිෂ්පාදිත නිර්මාණය කිරීමේ ඉඳන් ඒවා පාරිභෝගිකයන් අතර පත්වීම දක්වා වගේම විකිණීමෙන් පසු සේවා සැපීමේ කටයුතුත් අලෙවිකරණයට අයත් වෙනවා කියලා කිව්වා. ඒ නිසා අපිට මේ ප්‍රකාශය සත්‍ය ප්‍රකාශයක් හැටියට පිළිගන්න බෑ. ඒ නිසා මේ ප්‍රකාශය වැරදි. ඊළඟ ප්‍රකාශය බලමු. ප්‍රචාරණ දැන්වීම් පළකිරීම නිෂ්පාදිත ප්‍රවර්ධනය සඳහා භාවිත කරන එක් උපක්‍රමයකි. මතක ඇති අපි කිව්වා ප්‍රවර්ධනයේදී ප්‍රචාරණය, පෞද්ගලික අලවිය, වගේම මහජන සම්බන්ධතා, විකුණුම් ප්‍රවර්ධන පිළිබඳව කතා කරේ ප්‍රවර්ධනය තුළනේ. එතකොට මේ ප්‍රචාරණ දැන්වීමුත් ඒ ප්‍රවර්ධනය තුළ ඇතුළත් වෙනවා. ඒ නිසා දේපතේ මේ ප්‍රකාශයත් නිවැරදි ප්‍රකාශයක් වෙනවා. අපි තව ප්‍රකාශයක් බලමු. නිෂ්පාදිතයක් ප්‍රවර්ධනය කරනු ලබන ක්‍රමය තීරණය කිරීමේදී නිෂ්පාදිතය ඉල්ලුම් කරන පාරිභෝගිකයන් පිළිබඳව සැලකිලිමත් විය යුතුය. ආයතින් කියන්නේ නිෂ්පාදිතයක් ප්‍රවර්ධනය කරනු ලබන ක්‍රමය තීරණය කරනකොට නිෂ්පාදිතය ඉල්ලුම් කරන පාරිභෝගිකයන් පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. ඔව්, අපි ප්‍රචාරණය යොදාගන්නේ නැත්නම් පෞද්ගලික අලෙවියද යොදාගන්නේ නැත්නම් මහජන සම්බන්ධතාවද නැත්නම් විකුණුම් ප්‍රවර්ධනයේද යොදාගන්නේ කියන එක තීරණය කරනවා අර නිෂ්පාදිතය ඉල්ලුම් කරන පාරිභෝගිකයන් පිළිබඳව සැලකිලිමත් වෙලා. ඒ නිසා එහෙනම් දෙපිටේ මේ ප්‍රකාශයත් අපිට නිවැරදි ප්‍රකාශයක් හැටියට සදාහන් කරන්න පුළුවන්. එහෙනම් අපි මේ වෙනකොට අද වැඩසටහනේදී කලමනාකරණය කියන පාඩම පිළිබඳවත් අලෙවිකරණය කියන පාඩම පිළිබඳවත් සාකච්ඡා කරා. එහෙනම් අද දින වැඩසටහන අවසන් කරමු. සියලුම දෙනාට ආයුබෝවන්, සුබ දවසක්.